මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක ශීලයේ සමාදන් මේ නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝ භෝව මච්චු ආදාය ගච්ඡති ති. සදහවත් පින්නතුනි, මල්ගමුවකට වැදුන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් එකතු කරමින් ඇවිදින්නා වගේ පංචකාම සම්පත්තියට ලොල් වුණ මිනිසයා මල් ලෝකයක අතරමං වෙලා ඉන්නේ. ජීවිතයක යථාර්ථය ගැන, ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන ඒ තැනැත්තට හරි වැටහීමක් නැහැ. හදිසියෙම මාරයා ආවිත් ප්‍රමාද නින්දට වැටිලා හිටිය ඒ තැනැත්තගේ සුභ සිහින සුණු සිසුණු කරමින් ඇදගෙන යනවා. දැන් මේ අපි මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළෙත් ජයග්‍රහණයක සුභසිහින දකිමින් ප්‍රමාද නින්දට වැටිලා හිටිය පිරිසක් මහා ගං වතුරකට ඇදිලා ගිහිල්ලා මරුමුවට වැටුණු අවස්ථාවකයි. පසේනති කොසල් රජුරෝ එක අවස්ථාවක කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ සමග ඥාති සම්බන්ධයක් ඇති කරගත්තොත් සංඝයා වහන්සේලා මාලිගයට වැඩි වැඩියෙන් පිණ්ඩපාතේ වඩින්න පුළුවන් කියලා වඩාත් සංඝයා වහන්සේලාට විශ්වාසී වෙන්න කල්පනා කර උපායක් ශාක්‍ය වංශයේ කුමාරියක් සරණ පාවා ගන්න. එහෙම හිතලා ශාක්‍ය රජවරුන්ට පණිවිඩය ඇරියා කුමාරිකාවක් එවන්න කියලා. ඉතින් ඒ ශාක්‍ය රජදරුවෝ රැස්වීම ශාලාවේ රැස් වෙලා සාකච්ඡා කළා. දැන් මේ අපි අපහා සමකුලය නෙවෙයි, අපි කොහොමද දැන් අපි මේ විදිහට තරුණියක් ශාක්‍ය දිනියක් දෙන්නේ කියන මුදුන්නොත් මේ රජු බොහොම බලවත් නිසා අපව විනාශ කරන්න කරාවිය කියලා ওই ප්‍රශ්නේ සාකච්ඡා කරන අතරේ මහානාම ශාක්‍ය ඉදිරිපත් වෙලා කිව්වා, මගේ දියණිය ඉන්නවා වාසභකත්තියා බොහොම රූප සම්පන්න, ඇය උපන්නේ දාසියකගේ කුසින්, අපි එයා දීලා බේරෙමු කියලා. ඉතින් ඔන්න ශාක්‍ය රජවරු පණිවිඩය ඇරියා බුදුරජාණන් වහන්සේගේ සුළු පියාගේ පුතෙකුගේ දියණියක් අපි දෙන්න සූදානම් කියලා. ඉතින් කොසල් රජුලොත් බොහොම සතුටින් ඒ පිරිසක් කෙව්වා ඇය කැඳවාගෙන යන්න. ඒ වගේම කොසල් රජුණට සැකයකුත් ඇති වුණා. ඒ පිරිසට කිව්වා මේ ශාක්‍යෝ කියන අය බොහොම මායාකාරී, සමහර විට දාසි දියණියක් වුණත් දෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ අයට කියන්න පියා සමග එක භාජනයේ ආහාර ගන්න දියණියක්ම එවන්න කියලා. මේ කාරණය කිව්වට පස්සේ මහානාම ශාක්‍යයා උපායකින් උපක්‍රමයක් යෙදුවා. හොඳට මේ වාසභකත්තියා කියන දියණිය සරසලා තමන් එක ආහාර ගන්න ආකාරය පෙන්නුම් කළා. එක භාජනයේ ආහාර ගන්න ආකාරය පෙන්නුම් කළා. අර රාජදූතයන්ට වාර දුන්නා. ඉතින් එකගෙන ගිහිල්ලා ඉතින් කොසල් රජුරොත් 500ක් ඒ අන්තපුර ස්ත්‍රීන්ට ප්‍රධාන කරලා මහේශිකාව වශයෙන් අභිෂේක කළා. කල්යාමේදී මේ පුතෙක් ලැබුණා. ඒ පුතාට විදුඩබ කියන නම ලැබුණා. එතකොට මේ විදුඩබ කුමාරයා කුඩා අවදීදීම මේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට වඩා විශ්වාස වෙන්න දාසින් සේනාපති තනතුර දුන්නා. ඒ ඇත්ත වශයෙන් නාමික වශයෙන් කුඩා අවදීදීම සේනාපති හැටියට සම්මත කළා. ඒ වගේම මේ ළමයා මේ කුමාරයා අවුරුදු 7 දී අහනවා මවගෙන්, මගේ වයස මේ අනිත් කුමාරයින්ට නම් තමන්ගේ ඒ මව්පක්ෂයේ මිත්තණියෝ එහෙම තෑගියවනවා, අම්මට මොකද නැත්තේ? ඇයි අම්මට නැද්ද අම්මලා තාත්තලා කියලා ඇහුවා. එතකොට කියනවා ඒ අය බොහොම ඈත ඉන්නේ, ඒකයි එවන්නේ නැත්තේ කියලා රැවට්ටුවා. ඉතින් ඊළඟට මේ විදුඩබ කුමාරයා අවුරුදු 16 වෙනකොට ඔන්න අවසර ඉල්ලුවා, මම මේ අම්මගේ ඒ ඥාතීන් දකින්න මම බොහොම කැමති, මට යන්න අවසර දෙන්න කියලා. ඔය ගිහිල්ලා වැඩක් නැහැ කියලා වරක්වන්න බැලුවා බැරි තැන ඔන්න ඉඩ දුන්නා. ඉඩ දීලා ශාක්‍යයන්ටත් පණිවිඩය ඇරියා. දැන් විදුඩබ කුමාරයා එනවා කියලා. ඉතින් ශාක්‍ය රජදරුවන්ටත් මේක ප්‍රශ්නයක්. ඒත් ආයිත් රැස්වීම ශාලාවේ රැස් වෙලා දැන් මේ විදුඩබ කුමාරයා ආවහම වැඳීමේ චාරිත්‍රය ඉෂ්ට කරන්න නම් බාල රජදරුවන් වඳින්න ඕන විදුඩබ කුමාරයාට. ඒක වරක්වන්න මොකද උපක්‍රමයේ යෙදුවේ? අර ඊට බාල විදුඩබ කුමාරයාට වඩා වයසින් බාල අය ජනපදයට යවුවා යම් කිසි වැඩකට යවන්න වගේ. ඉතින් විදුඩබ කුමාරයාත් පිරිසත් එක්ක ඇවිල්ලා මේ එතකොට අඳුන්වල දුන්නා, මේ ඔබේ මාමා, මේ අපේ ඔය මෙහෙම මෙහෙම කියලා අඳුන් න්‍යායකම් කියලා අඳුන්වල දුන්නා වැඩි හිටියෝ. එතකොට ඒ අයට ඔක්කොම විදුඩබ කුමාරයා වැඳා. ඊළඟට බලනකොට තමන්ට වඳින කෙනෙක් නැහැ. ඇහුවා මොකද මම මට වඳින්න කෙනෙක් නැත්තේ කියලා. අපි ඒ බාල කුමාරවරු මේ වුණාවකට මේ ජනපදයට යවුවා කියලා එතනත් බොරුවක් කියලා. ඉතින් ඊළඟට මේ අයට බොහොම සත්කාර සම්මාන කළා. මේ පිරිස විදුඩබ කුමාරයා සහිත පිරිස පිටත් කළා. පිටත් කළාට පස්සේ එක දාසියක් අර විදුඩබ කුමාරයා ඉඳගෙන හිටිය ලෑල්ල හොදනවා. මේ වාසභකත්තියා දාසියගේ පුතා ඉඳගත්තු ලෑල්ල මොන කරදරයක්ද කියලා බැන බැන ඕක හොදනවා කිරිවතුරෙන්. කිරිවතුරෙන් හොදන අතරේ මෙහෙම සිද්ධියක් වුණා. අර විදුඩබගේ ඒ බට පිරිස එක්කෙනෙක් තමන්ගේ ආයුධය අමතක වෙලා ඒක ගෙනියන්න ආපු ගමනේ මේ විදුඩබ කුමාරයාට බනිනවා ඇහුණා. ඉතින් මේකේ වල් විභාග කරලා බැහුවාම ඕපදූප වගේ අහන්න ලැබුණා. වාසභකත්තියා ඇත්ත වශයෙන්ම දාසියකගේ දීනියක්. ඔන්න ඒ බටයා ගිහිල්ලා අර සේනාවේ අයට කිව්වා ඒ සේනාව අතර මහා කෝලාහලයක් වගේ මේ වාසභගත්තියා කියන්නේ දාසියකගේ දියණියක් කියලා ඔය කතාව පැතිරුණා. ඕක ඇහිලා විදුඩබ කුමාරයා දැඩි ද්වේෂයක් වෛරයක් ඇති කරගෙන හොඳයි ඒගොල්ලෝ ඒක මේ කාණ්ඩේ මා ඉඳගත්තු ලෑල්ල කිරි වතුරෙන් හේදුවා මම රජ වුණු දවසට මේ අයගේ බෙලි කපලා මේ ගොල්ලන්ගේ ලේ වලින් මම මේ ලෑල්ල හොදනවා කියලා දැඩි අදිෂ්ඨානයක් වෛරයෙන් ඇති කරගත්තා. ඉතින් ඔහොම ඇති කරගෙන ඊළඟට රජ පිරිස මේ පිරිස ගියාට පස්සේ අර රාජ සමුදාවේ අය කොසල් රජුන්ට දැන්නුවා මේ රහස. ඒකට කොසල් රජුන්ට හොඳටම තරහ ගිහිල්ලා මට මේ දාසි දියණියක් දුන්නයි කියලා ශාක්‍යයන් එක දැඩි ක්‍රෝධයක් ඇති කරගෙන ඒ වෙලෙම අර වාසභගත්තියා විසවටත් විදුඩබ කුමාරයටත් කලින් දුන්න ඔක්කොම ඒ සංග්‍රහ ඒ විශේෂ සැලකිලි ඔක්කොම නතර කළා. දාසියන්ට දාසෙන්ට දෙන ප්‍රමාණය සැලකියුම් දෙන්න පටන් ගත්තා. එම් පිටිම අත්හිටෙව්වා ඒ දීපු මෙතෙක් දීපු සංග්‍රහ ආදී. ඉතින් ටික දවසකට පස්සේ බුදුරජාණන් වහන්සේ රජගෙදරට වැඩලා වැඩුණාට පස්සේ කොසල් රජුව පැමිණිලි කරනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ නෑයෝ මට මේ දාසි දිවණියක් නේ දීලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒක බොහොම අයුතු දෙයක් ඒ ශාක්‍යයන් කරලා තියෙන්නේ දෙන එකක් වෙලා දෙන්න එපාය තමන්ගේ කුලයේ කෙනෙක්. ඒ වුණත් මහරජ මම ඔබට කියනවා මෙන්න මේ කාරණය වාසභගත්තියා කොහොම නමුත් රජ කෙනෙකුගේ පියපක්ෂයෙන් බලනකොට රජ කෙනෙකුගේ දියණියක්. ඒ වගේම රජ කෙනෙකුගේ රාජ නිවාසයේ බිසෝවවට අභිෂේකත් ලැබපු කෙනෙක්. ඒ වගේම විදුඩපත් පියපක්ෂයෙන් බලනවා නම් රජ පුත්‍රයෙක් කියලා ඊළඟට කියනවා මේ මවගේ ගෝත්‍රය කියන එක අප්‍රධානයි පියාගේ ගෝත්‍රෙම ප්‍රමාණවත් කියලා ඒකට සාධක වශයෙන් ජාතක කතාවකුත් ගෙන හැර දැක්වුවා. අතීතයේ ඒක ඒ දිග කතාන්තරي අපි මේ වෙලාව කියන්නේ කට්ටහාරි ජාතකය කියන ජාතකයේ අතීතයේ බෝධිසත්වයන් වහන්සේ එක්තරා අර මේ විදියම සිද්ධියක් දරයකතු කරන ස්ත්‍රියක් හා රජ කුගේ සම්බන්ධය නිසා ඉපදිලා නමුත් අන්තිමට රජ පදවියත් ලැබුවා. ඔය විස්තරය කියලා ඒකෙන් රජුරුව සනසලා ඉතින් ඊට පස්සේ ඔන්න රජුරුව අර කොසල් රජුරුව ඒකෙන් හිතසනසාගෙන ආයිත් වාසභගත්තියාට ඒ කියාපු තනතුරුත් අර කුමාරයාටත් ඒ වගේම තිබුණු තත්ත්වෙම දුන්නා. නමුත් විදුඩබගේ වෛරය නැති වුණේ නැහැ. ඉතින් ඔය අතරේ තවත් ඒ දීර්ඝ කතාවක් අපි මේ සුළු කෙටියෙන් කියන්නේ යම් කිසි අවස්ථාවක කොසල් රජුරෝ ඉතාමත් මේ වෙනකොට අවුරුදු 80ක් පැනලා වයස්ගතයි. කොසල් රජුරෝ බොහොම ශ්‍රද්ධාවන්ත නිසා බුදුරජාන් වහන්සේ ශාක්‍ය රට ආශ්‍රේ ගමක වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාන් වහන්සේ දකින්න වැඩමක ගිහිල්ලා ඒ තමන්ගේ රාජාභරණ දීඝකාරායන කියන සේනාපතියගේ අතට දීලා තනියම බුදුරජාන් වහන්සේ දකින්න මේ විහාරයට වැඩියා. කුටියට ඇතුල් වුණා. ඒ අතරතුර අර දීඝකාරායන කියන සෙන්පතියා ඒව අරගෙන ගිහිල්ලා සේනාවත් එක්කගෙන ගිහිල්ලා විදුඩබට පරණ කෝන්තරයක් පිරිමහා ගන්න. මොකද දීඝකාරායන කියන ඒ අර ඊට කලින් බන්දුල සේනාපතියා මේ කොසල් රජුව බන්දුල සේනාපතියා මරණයට පත් කළා. ඒ සේනාපතියාගේ බෑණ කෙනෙක් මේ. ඒක ඒ තරහක් තියෙන නිසා අර රාජාභරණ අරගෙන ගිහිල්ලා විදුඩබ කුමාරයා රජ කෙරෙව්වා. ඒ අතරේ පසෙනදි කොසල් රජුව එළියට ඇවිල්ලා බලනකොට ඉන්නේ අස්වැයකුයි ඒ අස්වැයා ළඟ යම් කිසි ස්ත්‍රියක් ඉන්නවා. ඒ පරිවාර ස්ත්‍රියක්. එතකොට මේ කතන්දරය ඇහුනට පස්සේ හොඳටම තරහ ගිහිල්ලා කොසල් රජුරෝ විදුඩබකින් ආයි රාජ්‍ය පහර ගන්න ඕන කියන අදහසින් තමන්ගේ බෑණාවන අජාසත් රජුරුවන්ගේ පිහිට සොයාගෙන රජගහනුවරට ගියා. අර අස්වැයා පිටින් අර ස්ත්‍රිය විතරයි පිරිවරට ඉන්නේ. එහෙම ගිහිල්ලා ඒ වෙලාවට යන්න බැරිුන නිසා නගර දොරටුව වහලා එලිමහනේ ඒඩියේ ශාලාවෙම රාත්‍රියේ බොහොම අනාථව කාලක්‍රියා කරන්න යෙදුන කොසල් රජුරුවෝ. ඔන්න එතකොට ඒ කොසල් රජුරුවන්ගේ පිළිබඳ ප්‍රශ්නේ ප්‍රහාරණය එතනින් ඉවරයි. ඊනාට විදුඩබ තමයි දැන් ඉතින් රජු. රජ වෙලා ඉතින් දැන් ඊනාට ඔන්න මතක් වුණා අතීත වෛරය අර ඇති කරගත්තු වෛරය. දැන් ඉතින් පිළිගන්න වෙලාවයි කියලා විශාල සේනාවක් අරගෙන මුළු ශාක්‍ය කුලෙම විනාශ කරන්න ඕන කියලා පිටත් වුණ යුද්ධ සේනාව අරගෙන. එදා දවසේ උදෑසන බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලා වදාරනකොට පෙනුණා තමන්ගේ ඥාතීන්ට වෙන සමූල ඝාතනය විනාශය දැකලා මේක වළක්වන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ ආසීම්ම වැඩියා අර දේශ සීමාවේ ශාක්‍යයන්ගේ දේශ සීමාවේ තියෙනවා ශාක්‍යයන්ට අයිති කොටසේ වැඩි ඡායාව නැති ගසක්. ඒ කොටින්ම ඒ පිණ්ඩපාතේ වැඩලා ඒ දවල් කාලේ දානේ වළඳලායි පිටත් වුණේ. එතකොට හවස් වරුවේ ඒ අහසින් වැඩම කළේ. එහෙම ගිහිල්ලා අර වැඩිය සෙවණ නැති ගහක් යට උන්වහන්සේ වැඩ හිටියා බුදු පියාණන් වහන්සේ. ඊට එහායින් තියෙන අර විදුඩබගේ රාජ්‍ය සීමාවේ විශාල නුග ගහක් හොඳ සෙවණ තියෙන. ඔන්න ඉතින් විදුඩබ සේනාවත් එක්ක ආව හැටිය බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මගේ මේ දේශ සීමාවේ තියෙන නිග්‍රෝද මේ නුවගහේ හොඳට සෙවණ තියෙනනේ අයි මේ ඔය මේ අවුව වෙලාවේ මෙහෙම වැඩ හින්නේ කියලා අහුවාම නෑයන්ගේ සෙවණත් සිසිලයි කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒකෙන් තේරුම් ගත්තා විරුඩව මේ ඥාතීන්ගේ ආරක්ෂාවට බුදුරජාණන් වහන්සේ මේ තරම් දුර මේ වැඩම කරලා තියෙන්නේ කියලා තේනාවත් එක ආපහු ගියා. ඉතින් ওই විදිහටම දෙවෙනි වාරයත් ආයිත් හිත කියනවා විරුඩවට කොහොම හරි පලි ගන්න ඕන කියලා. ඉතින් අන්න දෙවෙනි සැරෙත් පිටත් වෙලා. දෙවෙනි සැරෙත් එනකොට බුදු පියාණන් වහන්සේ එතනයි. තුන්වෙනි සැරෙත් ආ. තුන්වෙනි සැරේ එනකොටත් බුදුරජාණන් වහන්සේ අර ගහයටම ඉන්නවා. ඉතින් අහම තුන් සැරයක්ම ගිහිල්ලා හතරවෙනි වරට සේනාවක පිටත් වෙන දවසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනකොට අතීත කර්මය බැලුවා ශාක්‍යයන්ගේ. මේ කර්මය දැන් වළක්වන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? අතීතයේ මේ ශාක්‍ය රජදරුවන් සාමූහිකව යම්කිසි කුමන්ත්‍රණයක් තුලින් ගඟට විස දාලා තියෙනවා. සමහර විට ගඟේ පහළ කොටසේ ඒ රාජධානියක මිනිසෙන් විනාශ කිරීමේ අදහසින් ගඟකට විස යෙදූ පාප කර්මය දැන් මතුවෙලා තියෙනවා වළක්වන්න බැරි අන්දමට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එදා වැඩම කළේ නැහැ එතෙන්ට. ඔන්න ඉතින් විදුඩව ගිහිල්ලා විශාල සේනාවක් එක්ක අරගෙන ගිහිල්ලා එතන කියන හැටියට ශාක්‍යනුත් සටනක් හැටියට ඒක කළෙත් නෑ කියනවා. ඒගොල්ලෝ යටත් වුණා වගේ. එහෙන් පිටින්ම ඒ විදුඩව කුමාරයා පිරිසට අනකලා ශාක්‍ය ශාක්‍ය කියන හැම කෙනාම මරන්නේ. හැබැයි මහානාම ශාක්‍යයා, ඒ කියන්නේ තමන්ගේ ඒ මවගේ පියාණේ මහානාම ශාක්‍යයාත් ඒ සමග ඉන්න පිරිවරටත් ජීවිත දාණය දෙන්නේ කියලා ඔය අණ අණුව අර ඔක්කොම මුළු මහත් ශාක්‍ය වංශයම වගේ කිරි දරුවනුත් ඇතුළත් ඔක්කොම එහෙම පිටම සමූල ඝාතනය කළා මරලා ඒ ලේ වලින් අර ලෑල්ල හේදෙව්වා විදුඩව. ඉතින් ඒ ඔක්කොම ඒවා කරලා ඉවර වෙලා ඔන්න මේ පිරිස ආපහු එනවා. එන අතරේ අචිරවතී කියන ගඟ ළඟට එනකොට හැන්දෑ වුණා. ඉතින් මේ පිරිස එතන කඳවුරු බැඳගත්තා. ඒ අචිරවතී කියන ගඟ පායන කාලයට විශාල ගඟක් වුණත් පායන කාලයට එහෙම් පිටිම වැලි තලාවක් එහෙම් පිටිම වියලී යනවා. අන්න එහෙම අවස්ථාවක නිසා අර පිරිසේ ඇතම් කෙනෙක් ඒ ගඟ ඉවුරේ නිදා ගන්න හැදුණා. ඇතම් කෙනෙක් අර මැද වැලි තලාවේ එහෙම රෑ නිදා ගන්න හැරසුණාට පස්සේ කෘමීන් වගේක්, අපි හිතමු දැන් මේරු වගේ මොන හරි පොඩි සත්තුන් වර්ගයක් පොළවෙන් මතුවෙලා අර ඒ කියන්නේ එතන ඒ ගඟ මැද වැලි තලාවේ හිටිය අය අතරත් ඇතම් කෙනෙක් හිටියා අතීත පාප කර්මය නොකළ අය. ඊළාට ගොඩ හිටිය අය අතර හිටියා පාප කර්මය කළ අය. එතකොට අර ගඟේ වැලි තලාවේ හිටපු කට්ටියගෙන් පාප කර්මය නොකළ අයටයි කෘමීන්ගේ කරදරය ආවේ. ඒගොල්ලෝ නැගිටලා මේ අපි ඉන්න තැන නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ, මෙතන මේ සතුන් ඉන්නවා කියලා ගොඩට ඇවිල්ලා බුදිය ගත්තා. ගොඩ ඉන්න අය ගෙන් ඒ සතුන් මතුනහම මේ අපිට බෑ කියලා ඔන්න ඒගොල්ලෝ ගඟ මැදට ගිහිල්ලා ඒගොල්ලෝ අර වැලි තලාවේ නිදාගත්තා. ඒ වැරදි කළ අය. ඔන්න කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඔය අතරේ හදිසියෙන් වගේ ඊළඟට මහා ඝන කළු වලාවක් ඇවිල්ලා සමහර විට ගඟ ඉහත් ආවෙන්න පුළුවන්. හදිසියෙන්ම මහා විශාල වර්ෂාවක් වැහැලා ඒ ගම් වතුර ගලාගෙන ඇවිල්ලා අර මුළු පිරිසම ඇදගෙන ගිහිල්ලා ඉතින් මුහුදුපත් වුණා. ඔන්න එතකොට ඒ ශාක්‍ය වංශ විනාශ කර වගේම විදුඩබ සහිත පිරිසත් ඒ විදිහටම විනාශමුකයටපත් වුණා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මහා ජනතාව අතර කතාව ඇති වුණා. අනේ මේ ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස නිකරුණේ අපරාධ නිරපරාධ මේ විදිහට විනාශ කරලා දැම්ම නේද විදුඩබ කියලා. ওই කතාව සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියවහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, නෑ මහණෙනි ශාක්‍යයන්ේ මේ ජීවිතේම වරද කළ නැතත් අතීතයේ අන්නර කියාපු විදිහට අර ගඟට විස දැමීමේ ඒ අකුශලයේ කළා තියෙනවා. ඒක වළක්වන්න බැරි තත්ත්වය නිසා මේක සිද්ධ වුණේ කියලා. ඊළඟට තවත් දවසක් ධර්ම සභාවේදී පිස රැස් වෙලා කතා කරනවා මේ විදුඩබ පිළිබඳව. මේ තරම් පාප කර්මයක් කරලා මේ ආයිත් ඇවිල්ලා රජකම් කරන්න හම්බුන්නේ නැහැ. ඒකට මූදට මේ ගඟ වතුරට අහු වෙලා ගියා කියලා. අන්න ඒ අවස්ථාවේයි මෙන්න මේ අපි අර මුලට ඉදිරිපත් කළ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ. දැන් අපි ඒ ගාථාවේ අර්ථයත් විවරණයත් ඉදිරිපත් කරන්න බලමු. පුප්පාණි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝඝෝව මච්චු ආදාය ගච්ඡති. අදහස මල් පමණක් රැස් කරන්නා වූ, මල් රැස් කිරීම පිළිබඳවම මල් වලටම ලොල් වූ මිනිසයාව මහගම් වතුරක් නිදිගත් ගමක් ඇදගෙන යන්න වගේ ගසාගෙන යන්න වගේ මාර්යා ඇවිත් අරගෙන යයි කියන එකයි. ඉතින් මේ හතරපද ගාථාවක් නමුත් මේක විග්‍රහ කරන්න අපිට යම් යම් ගැඹුරු අර්ථයක් මතු කර ගන්න පුළුවන්. මේ හැම එකකම සිද්ධියට වඩා ඈතට යන ලොකු අර්ථයක් මේ ගාථාවක් තුල තිබෙන්නේ. ඉතින් මේ ගාථා විතරක් කියුවා නෙවෙයි, ඒකට අදාළ ලොකු දේශනාවක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට ඇති, ඒක අහලා මාර්ගඵල පවා ලැබූ බව සඳහන් වෙනවා. දැන් එතකොට මේ කථාන්තරය ගැන හිතලා බලනවා නම් අපිට පේනවා අර කුලමානය නිසා කොයිතරම් විපත්තියක් සිදු වෙන්න පුළුවන්ද කියලා. ඒ ශාක්‍යයන්ගේ තියෙන කුලමාන්‍ය නිසා අර විදියට උපක්‍රම යෙදුවා. ඒ කූටෝපක්‍රම එළි වුණ අවස්ථාවේ අන්න විදුරබට දැඩි වෛරයක් ඇති වුණා. කොසල් රජුන්ට වෛරයක් ඇති වුණා, දේශයක් ඇති වුණා වගේ ඊටත් වඩා විදුරබට තමා පිළිබඳව කළ නිග්‍රහය ගැන වෛරයක් ඇති කරගෙන අර බුදුරජාණන් වහන්සේ තුන් සැරයක් උත්සාහ කරලත් විදුරබ වළක්වන්න වෛරයේ පරිදි ගැනීමේ චේතනාව කොයිතරම් ප්‍රබලද කියතොත් හතරවෙනි වරටත් විදුරබ ඇවිල්ලා තමන්ගේ එතන අර කියන්නේ මනෝරථය තමන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගත්තා වගේ පේන්නේ. නමුත් අන්තිමට අර බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ අන්තිමට ඒක ඉෂ්ට කරගෙන රජකම් කරන්න හම්බුනේ නැහැ. මරණයටපත් වුණා. නමුත් අපට ඒක තුලින් හිතා ගන්න පුළුවන් අන්න අර එකක් අර කුලමානය. ඒක තුලින් කොයිතරම් සිත් පෑරීමක් විනාශයක් වෙනවද කියලා. අනිත් පැත්තේ අර ද්වේෂය, පලි ගැනීම චේතනාව. අර තරම් විශාල අපරාධයක් කුඩා කිරිදරුවනුත් සහිතව මුළු මහත් ශාක්‍ය වංශය විනාශ කරන්නයි විදුරබ බලාපොරොත්තු වුනේ. ඒ වගේම හුඟක් දුරට එක කළ බව සඳහන් වෙනවා. විවිධ ඉතිහාසගත වාර්තා තියෙනවා ඕක පිළිබඳව. දැන් මම කියනවා සමහර කොටස් නිදහස් වුණා කියලා. කොහොම නමුත් මහා විනාශයක් පුදුමන්දමේ විනාශයකට මුල වුණා අර පලි ගැනීමේ චේතනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාක්‍ය වංශයට වෙන විනාශය දැකලත් ශාක්‍ය වංශයෙන් ගිහිල්ලා පැවිදි වෙච්ච කොතිකුත් අය හිටියත් ඒ අයට කිඳිරීමක්වත් නැතිව තමන්ම තමන්ගේ බුද්ධ බලය උපකාර කරගෙන උත්සාහ කළා සාමකාමීව ඒ ශාක්‍ය වංශය බේරා ගන්න. නමුත් බැරි තැන කර්මයටම ඉඩ දුන්නා. බුදුරහතුන්ටත් වළක්වන්න බැරි දෙයක් තමයි මේ කර්ම චක්‍රය කියන එක. ඒකට ඉඩ දීලා බුදුරජාණන් වහන්සේ ධර්මතාව පිළිගත්තා. ඉතින් අන්න ඒකත් අපට ආදර්ශයක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ වංශය ආරක්ෂා කරගන්න කියලාවත් සාමකාමීව අර විධාමත්ම සියුම් විදියේ ක්‍රමයක් යෙදුවා තමන් ඒ ඥාතින් බේර ගන්න ආපු බව දන්වන්න. ඒ ඇරෙන්න විදුරබට වැඩි ආයාචනයක්වත් කළේ නැහැ. ඉතින් කොහොම හරි ඔන්න ওই විදියයි ඒ කතාවේ බාහිරව පෙන්න ටික. ඊළඟට අපිට මේකෙන් ගත හැකි දේවල් බොහොමයි. දැන් මේ විදුරබ ඒ රාජ ඓශ්වර්ය රාජ ඉසුරු නිසා ඒවයින් මත් වෙලා භෝග මද ඒ හැම එකකින් මත් වෙලා තමයි මට පුළුවන් මේ හැම එකක්ම කරන්න කියලා ඒ ලොකුවට කළාට මොකද අන්තිමට තමන්ගේ කර්මයට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම එහිම විපාක විඳින්න සිද්ධ වුණා. ඊනාට අපිට හිතා ගන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට කර්ම විසි අචින්තේයි කියලා කිව්වේ මොකද කියලා. ඒ තරම් පුදුම අන්දමේ මේ කර්මයේ ක්‍රියාකාරීද. දැන් බලන්න අර කුඩා කෘමී පොළවෙන් පැන නැගුණේ වරද කළ අයට විපාක දෙන හැටියටත් වරද නොකළ අය බේර ගන්න හැටියට. එහෙම සිද්ධි දැන් මේ කාලේ වුණත් මේ පින්වතුන්ට සිහියට නැගෙන යම් යම් බරපතල ආපදාවල් ගම් වතුරු පමණක් මේ මූදු වතුරු විනාශ ආදී දේවල් ඒ වායේදී ආශ්චර්යවත් අන්දමට ඇතැම් අය බේරුණ හැටි. ඇතැම් අය මෙලොව වශයෙන් බලනකොට හොඳ ජීවිත ගෙව්ව අය පවා කොහොම හරි ඒ තෙන්ට ඇදිලා ආපු හැටි. අන්න ඒක ගැන අපේ බුදු කෙනෙක් නොවන නිසා අපට කියන්න බැරි. නමුත් අපට ඒ ධර්මානුසාරයෙන් හිතා ගන්න පුළුවන් මේ වායේ කර්මයක් යට තියෙන බව. මොකද දැන් මේ ඇතැම් පුද්ගලයන් ගැන හිතලා සමහරු ඒ විදිහේ සාමූහිකව වෙන විනාශවල යටින් කර්මයක් නැහැ කියන අදහසකුත් ඇතැම් අය තුළ තියෙනවා. මේ ස්වභාව ධර්මෙන් ඉබේ වෙන දේවල් කියලා. නමුත් වෙන එකක් තමයි මේ ධාතු හතර. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර අපේ මේ ශාරීරියේ තියෙන ධාතු හතර. අර ඔය දැන් වෛද්‍යවරු එහෙම දන්නවනේ මේවායි වාපිත් සෙම් කියලා කුපිත වීම් තියෙනවනේ. ඒ කුපිත වීම් පවා සිදු වෙන්නේ බොහෝ විට අර කර්ම යටින් තියෙන කර්ම වේගය තුළයි. එතකොට ඒ වගේම තමයි බාහිරව තියෙන ඒ ධාතු හතරෙන් කුපිත වීම්. ඒ වාටත් යම් යම් අවස්ථාවල පුදුම අන්දමින් කර්ම වේග සම්බන්ධ වෙනවා. මොකද කර්ම ආකර්ෂණය ඒතරම් ප්‍රබලයි. ඒකමයි මේ සංසාරයේ බිය කරු බව. කම්මසකා කම්මදායාද ආදී වශයෙන් දක්වලා තියෙන අන්නේ කර්ම නියාම. ඒ වගේම කර්ම නියාමතාව දන්න බැරි තරම් පුදුම අන්දමේ කර්ම ශක්තියක් තියෙනවා. ඒවට ඇදිලා එනවා. හතර මහා භූතයිනුත් ඒවට උපකාර කරනවා ඇතැම් අවස්ථාවල. ඉතින් ඊළඟට මේ කර්මය ගැන හිතලා බලනකොට අපිට තවත් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාරය ගැන සමහර විට දක්වලා තියෙන උපමාවකට අවුල් වුණ නූල් බෝලයක් වගේ. එහෙම ඒ අදහස අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් කර්මයක් ගැන හිතනකොට ඇතැම් කෙනෙක් දැන් මේ පින්නතුන් නිසා දැදහැවතුන් නිසා එක්කෙනෙක් පොඩි පූජාවක් කළත් සාදු සාදු කියලා මේ පින්නතුන් අනුමෝදන් වෙලා ඒ පින බෙදා ගන්නවා. ඒ පින පිළිබඳව පව පිළිබඳවත් අනුමෝදන් වෙන්න පුළුවන් බවත් බොහෝ දෙනා දන්නේ නැහැ. නමුත් ඒ එහෙම අනුමෝදන් වෙන බව දැන් මේ පින්නතුන්ට නොයෙකුත් මාධ්‍ය මාර්ගයෙන් තම තමන්ගේ සතුරෙක් මරුණායි කියලා හිතමු. එහෙම නැත්නම් සතුරු හමුදාවක් ඔය යුද්ධ කාලයේදී ඒක බොහොම බහුලව කෙරෙන දෙයක්. මෙච්චර ප්‍රමාණයක් මේ යුද්ධයේදී මෙහෙම තමන්ගේ මේ සතුරු පිරිසක් මැරිලා ඉන්නවා කියනකොට කී දෙනෙක් ඔකට උඩ පැනලා බොහොම සතුටු වෙලා අන්තිමට රතිඤ්ඤත් පත්තු කරනවාද? නමුත් ඒ විදිහට සතුටු වුණත් එයින් කෙරෙන්නේ මොකක්ද? අන්න අකුසලයේ අනුමෝදන් වීමක්. එයින් පරිස්සම් වෙන්න ඕන. පින් අනුමෝදන් වීම ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ පින්නතුන්ට කෙනෙක් හොඳ දෙයක් කරනකොට ඒ ගැන සාදු සාදු කියලා ඒ පින බෙදා ගන්න පුළුවන් නම් තවත් එහෙම බෙදා ගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම බෙදා ගැනීමක් වෙන්නේ නැති හරි ශාක්‍ය වංශ කරන්නේ නැත්ති. ගඟට විස දානවා කියන එක ඒ කෙනෙකුට උනත් කරන්න පුළුවන් දෙයක්. නමුත් විශාල පිරිසක් කුමන්ත්‍රණය කළා සාමූහිකව එකතු වෙලායි අර ගඟට විස දැම්මේ. ඒ විදිහේ දේවල් දැන් උනත් සිදු වෙනවා. දැන් සාමාන්‍ය නීතිය අනුවත් පිරිසක් එකතු වෙලා එක්කෙනෙක් මැරුවොත් ඒ පිරිසටම ඒකේ වගකීම එහෙම නැත්නම් වරද හිමි වෙනවා. ඊටත් වඩා ඒ නීතියේ තියෙන ඒ ධර්මානුකූල තත්වයටත් වඩා සාධාරණත්වයක් ලෝකයේ තිබෙනවා. ලෝක කර්ම නියාමතාව. ඒක අනුව තමයි ඒ චේතනාම්බික වේ කම්මං වදාමි කියන වචනය තුල ඔක්කොම තියෙනවා. ඒ බුද්ධ වචනය තුල ඒ චේතනාව තුලින් ඒක අනුමෝදන් වීම වශයෙන් සහයෝගිතාවවත් දැක්වුවොත් ඔන්න අහුවෙලා ඉවරයි තමයි. ඉතින් එකෙන් හිතාගන්න තියෙන්නේ කොයි තරම් භයානකද මේ සංසාරේ. අපි අර අවුල් වූ නූල් බෝලයක් ගැන කිව්වේ ඒකයි. බඩලෙකුට නූල් බෝලයක් අවුල් වෙච්ච එකක් මේක මේ අවුල් ඇරලා දෙන්න කිව්වොත් එයා ඒ අතට මේ අතට පැනලා තව තව අවුල් කරනවා. ධර්මය ගැන නොදත්තු සම්‍යක් දෘෂ්ටිය නැති පුද්ගලයා අන්න ඒ විදිහටයි ලෝකයේ ක්‍රියා කරන්නේ. අර විදිහේ දෙයක් ආවහම ඉතින් සතුටු වෙලා එයා උඩ පැනලා සතුරා විනාශ වුණා කියලා සතුටු වෙනවා. නමුත් අර වීඩියෝ එකට වුණා වගේ ඒක තමන්ට තමනුත් ඒ කර්මය රැස් කරගත්තා. අන්න ඒ විදිහේ භයානක තත්ත්වයක් ලෝකයේ තියෙනවා. ඒක එතකොට මේව අවුල් කරගන්නවා. අනුන්ගේ කර්ම තමන් එකතු කරගන්නවා. තමන්ම ඒවත් එක පැටලෙනවා. අන්න ඒ පැටලෙන ස්වභාවය තියෙනවා. ඉතින් හොඳටත් පැටලෙවෙන්න පුළුවන්, නරකටත් පැටලෙවෙන්න පුළුවන්. දැන් ඔය හොඳට පැටලිලි වලින් තමයි මේ පින්නතුන් දැන් බොහෝ විට ඔය හොඳ පැටලිලි වලත් අන්තිමට ඒවයි තියෙන තත්ත්වය දැන් මේ පින්නතුන් බොහෝ විට තේරලා තියෙනවනේ. හොඳයි කියලා හිතාගන්න පැටලිලි වලත් කලක් යනකොට තේරෙනවා මේ පැටලිල්ලෙත් ගොයිතන් ආදීනව තියෙනවාද කියලා. මම මේ කියන එක තේරෙනවා ඇතිනේ. ඒ අනිත් පැත්තට පැටලිල්ලෙත් එහෙම තමයි. ඉතින් ඒ කොයි එකෙත් ඔන්න ඔකයි ඔතනමයි සංසාරේ බයానකවම තියෙන්නේ. අවසාන වශයෙන් බලනකොට ඔන්න දැන් ඊළඟට අර අපි කියවන්නේ අර ඕඝ කියන වචනයක් මේ ගාථාවල තියෙනවා. මහෝඝ, මහා ඕඝයක්. ඉතින් ඇත්ත වශයෙන් අපිට පේන හැටියට නම් මහෝඝය කියලා කියන්නේ මෙතෙක් හිතන් හිටියේ ගම් වතුරේ කියලා. රට මැදින් පටන්ගෙන මූදට ගලාගෙන යන ගම් වතුරට ඇදගෙන යන ওই මූදට. ඕක තමයි ලොකුම ඕඝය. දැන් ඉතින් මේ අලුත් සංකල්පය දැන් අපි දන්නවා අලුත් වචනිකුත් ඇවිල්ලා තියෙනවා. මූදම ඇවිල්ලා ගහගෙන මූදටම ඇදගෙන යනවා. එහෙම ඕඝයකුත් තියෙනවා. ඒක ගැන තමයි කවුරුත් දැන් කතා කරන්නේ. නමුත් ඊටත් වැඩිය භයානක ඕඝ හතරක් මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. චත්තාරෝ ඕඝා කියලා කියනවා. ඔන්න දැන් එන්නේ ධර්මයේ අර ගැඹුරු පැත්තටයි. මේ ධර්මයේ තියෙනවා චත්තාරෝ ඕඝා. ඕඝ හතරක් තියෙනවා මේ සංසාර සාගරයට ඇදගෙන යන. සත්‍යා සංසාර සාගරයට ඇදගෙන යන ඕඝ හතරක් ගැන ධර්මයේ සඳහන් වෙන මොනවද ඒ? කාමෝඝ, කාම ඕඝ, භව ඕඝ, දිඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියලා කෙටියෙන් හැඳින්වුවොත් මෙහෙමයි කියන්න තියෙන්නේ. කාමෝඝ කියලා කියන්නේ පංචකාම සම්පත්තියට අර දැන් කිව්ව ලොල් වීම වගේ පංචකාම සම්පත්තියට ඇදිලා යාම තමයි ප්‍රකටම ප්‍රවලම තියෙන එක කාමෝඝ. කාමයන්ට ඒ සැඬ වතුරට ඇදිලා යනවා. ඊළඟට භවෝඝ කියලා කියන්නේ ඊට වඩා සියුම් අර්ථයකින් අර පංචකාම සම්පත්තියට වඩා හිත පිළිබඳව තියෙනවා ගැඹුරු අංශයක්. රූපාරූප රාග කියලා ඒවා අනුව රූපාරූප බ්‍රහ්ම ලෝකවල ඉපදිනවා. ඒකෝට බ්‍රහ්ම ලෝකවල ඉපදීමේ ආසාව. ඒක භව තෘෂ්ණාව, භව තෘෂ්ණාව තුලින් වෙන එක. ඒ වගේම ධාන නිකාන්ති කියලා කියනවා ධානයන්ට ආසාව ඇති කර ගැනීම. ධාන අපි හිතමු දැන් ධානය හොඳ දෙයක් හැටියට අපි සැලකන්නේ. අතීත යෝගීන් වුණත් ඒක ලොකු දෙයක් හැටියට ගත්තා. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නා එතනක් තියෙන භව තෘෂ්ණාව. ධානයකට බහම වැදිනවා කියන එක හරියට බඹරයක් දැන් බඹරයක් කරකවනකොට දන්නවනේ නූල්ක ඔතලා ඔතලා හොඳට වෙර දාලා ගහනවා බඹරේ. ඉතින් බමරේ අර ඒකේ වේගය තියෙනකන් ඔහේ කරකැවි කරකැවි තියෙනවා. බමරේ කෙලින් තිබුණාට මොකද අර ගත්ත වේගයේ තුලින් ඒක කෙලින් තියෙනවා වගේ පේන්නේ. අන්තිමට ඇදගෙන වැටෙනවා. ওই වගේ තමයි ධාන ශක්තියින් කොයිතරම් වෙහෙසෙලා උපදවා ගත්තත් ඒ ධානය තුලින් ගහන බමරය තමයි බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා කරකැවි කරකැවි අරුප ලෝක වල කල්ප ගණන් කරකැවි කරකැවි තියලා වැටෙනවා. ආයි වැටෙන සංසාරේ සාගරේ තමයි. ඔන්න භව තෘෂ්ණාවේ තියෙන භයානකම. ඒකට ඔය ලොකුවට හිතුවට ඔය සමතෙන් විතරක් හිතන කට්ටිය ඔය ධානාදී දේවල් ඒවයි හොඳ පැත්තකුත් තියෙනවා. සිත එකඟ කර දීම හොඳයි. නමුත් ඒවට ඇල්ම ඇති කරගත්තොත් ධානාදී ධාන නිකාන්ති කියලා කියන ධානයට අසීමිත ඇල්මක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල උපදින්න කියලා හැම විශේෂ ඒකම ඉලක්කය කරගත්තොත් ඔන්න විදිහ තත්ත්වයක් තියෙනවා. මොකද සංසාර සාගරයට ඇදිලා යන නිසා අවසානයේ අතනින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊළඟට දිට්ඨෝග කියලා කියන්නේ දැන් දෙසටක් මිස දිටු බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මිත්‍යා දෘෂ්ටි හැටියට හඳුන්වන ඒවා විශේෂයෙන් මේ වට යට වුණාම පහසු නෑ ඒවායින් බේරෙන්න. හිත ඒවට මෙලිලා ගියාට පස්සේ ආයි වෙන එකක් පේන්නේ නෑ. දිට්ඨෝගෙන් අන්ධ වෙනවා. ඊළඟ ඒ වගේම තමයි අවිජ්ජෝග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒක තමයි ඉතින් ඊට ඉහළින්ම මට්ටමින් තියෙන සියුම්ම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නෑ කියලා කියන්නේ ඔය ඒක කටපාඩම් කරලාගෙන කීම නෙවෙයි. අර මේ මුළු මහත් ප්‍රයත්නම දුකක් කියලා තේරුම් නොගැනීම මේ පංචස්කන්ධය සම්පූර්ණයෙන්ම දුකක් කියලා. ඒ දුකක් කියලා තේරුම් නොගැනීම නිසා තමයි අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවා කියන්නේ. මොකද්ද මේ පංචස්කන්ධය දුකක් කියලා තේරුම් නොගැනීම නිසා තවත් පංචස්කන්ධයක් ඇති කර ගැනීම සඳහා කරන සැරසීම් අරැඳීම් ටික තමයි සංස්කාර කියලා කියන්නේ. අන්න කෙටියෙන් ගත්තොත් එහෙම සලකා ගන්න පුළුවන්. එතකොට මේ සංස්කාර ඇති තාක් අප තුල සංස්කාර රැස් කර ගැනීමට අපිට උත්සාහය ඒවට අපි යෙදෙන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසායි කියලා කියන්න පුළුවන්. මොකද මේ අවසානයෙන් දක්වන්නේ මේ හැම එකක්ම දුකක් හැටියට. ඉතින් ගැඹුරින් ඒක අවබෝධය නැතිකම තමයි අන්න අර අවිජ්ජෝග කියලා කියන්නේ. අවිද්‍යාව නොදැන්න නොදැන්ම පිළිබඳ ඕක. ඔන්න ඔය ඕග හතර තියෙනවා. ඒ එතකොට ඒ ඕග පිළිබඳ කතාන්තරේ ඊළඟට හොඳයි. ඒකෙම තව පැත්තක් තමයි එක් අවස්ථාවක දැන් මේ ධර්මයේ දැක්වෙන ඒ යෝග පිළිබඳව නම් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සැඬවතුරු වලින් ඈතර වීමක් ගැන කියනවා. ඒකට තමයි නිත්තරණ ඕගස්ස නිත්තරණත්තායෙන් ඈතර වීම ඕග තරණය ගැන කියවෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සැඬවතුරු හතරෙන් ඈතර වුණායි කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේලා ඒ කියාපු හතරෙන් ඈතර වුණා කියලා කියනවා. ඉතින් ඔය ගුණකත් විදිහට යොදලා තියෙන්නේ මොකද මෙන්න මේ ඒ සැඬවතුරු සංකල්පය ඊට වඩා ගැඹුරට ගිහිල්ලා එතන. දැන් ඇතැම් තැනක සඳහන් වෙනවා මේ සැඬවතුරෙන් ඈතර වීම පිළිබඳ කතාන්තරයේදී පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවේ පංච සංඝාතිගෝ භික්ඛු ඕඝතින්නෝති පුච්චති. මේ එක ගාථාවක සඳහන් වෙනෝ දෙවියෙක් ඉස්සෙල්ලා අහන ප්‍රශ්නය කති චින්දේ කති ජයේ කති චුත්තරි භාවේ කති සංඝාති ගෝ භික්ඛු ඕඝතින්නෝති පුච්චති. දේවතාවේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කීයක් කපන්න තියනවද කීයක් අතහරින්න තියනවද කීයක් ඉහෙලට වඩන්න තියනවද කීයක් නැති කරගත්තු කෙනාද මේ අර දඬ පහරින් එතරුණා කියලා කියන්නේ. ඔය විදිහේ ප්‍රශ්නෝත්තර වශයෙන් තියෙන ධර්ම ගැටලු ධර්ම අපි හිතමු තේරවිලි වගේ ගාථා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ දේවතාව අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර තමයි පංච චින්තේ පහක් කපන්න ඕන පංච ජහේ පහක් අතහරින්න ඕන පංච උත්තරි භාවේ ඉහළට පහක් වඩන්ට ඕන ඊළාට පංච සංඝාති ගෝ භික්ඛු ඇලීම් පහක් ඉක්ම වූ භික්ෂුව තමයි ඕඝතින්නෝති පුච්චති. සැඬවතුරෙන් ඈතරුණා කියලා කියන්නේ. ඉතින් ඕක ඔය පහ පහ තෝරලා තියෙන්නේ මෙහෙමයි. අර කපන්න තියෙන පහ කියලා කියන්නේ ඔය දැන් භවයට බැඳලා තියෙන සංයෝජන කියලා කියනවා හැකිලි. ඒ වයින් මුල් පහ තමයි දැන් මෙහෙම කියනවා ඕරම් භාගිය උද්ධම් භාගිය කියලා දෙකකට බෙදෙනවා අර 10. පහතට අදින බලවේග පහක් තියෙනවා. බැඳුම් පහක් තියෙනවා. ඉහළට අදින බලවේග පහක් තියෙනවා. පහතට අදින ඒවා තමයි දක්වලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියලා. ඔය ඒවා හඳුන්වන්නේ ඕරම් භාගිය සංයෝජන. ඒවා උපමාවකට දක්වලා තියෙන්නේ මෙහෙමයි. දැන් කුරුල්ලෙක් පාවලින් බැඳලා ඉන්නවා නම් කුරුල්ලා ඉගිල්ලෙන්න බැලුවට බැහැනේ. එතකොට ඒ පාවලින් බැඳලා ඉන්න බැම කපන්න වෙනවා. ඔන්න ඔය වගේ කියනවා ඒ ඕරම් භාගිය සංයෝජන. ඊළාට උද්ධම් භාගිය කියන්නේ අන්න ඉහළ මට්ටමේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා කියන සියුම් මන්දමේ බැනි. එතකොට ඒවා ගැන සඳහන් වෙන උපමාව මොකද්ද? ගෞරව හරි ගහක එල්ලීලා ඉන්නකොට ඒ අත්ත අතහරින තුරු බෑනේ ඒ අත්තේ එතන උඩට ඇදීමක් එතන තියෙනවා. අත්තක එල්ලීලා ඉන්නවා කියලා කියන්නේ උඩහට ඇදීමක්. එතකොට ඒකයි මෙතන කිව්වේ පහක් කපන්න තියෙනවා පහක් අතහරින්න තියෙනවා. පහලට අදින බලවේග කපන්න ඕන. උඩට අදින බලවේග අතහරින්න ඕන. ධාන ඒවයි නියම ආකාරයේ තේරුම් අරගෙන රූප රාග අරූප රාග ආදී ඒ බ්‍රහ්ම ලෝක වල තියෙන අනුම්ප කපන්න ඕන. එහෙම ඉවත් කරාට පස්සේ තමයි ඊළඟට ඒක කරන්න උපකාර වෙන්නේ මොකද්ද? පංච උත්තරි භාවයේ වඩන්න තියෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ පහ වැඩිම තුලින් තමයි ඔය සංයෝජන කැපීමත් අතහැරීමත් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පංච සංඝාති ගෝ භික්ඛු ඒ නොයිකුත් ඇලීම් තියෙන රාග දෝෂ මෝහ මාන දික්ටි කියලා කියන ඒ ඇලීම් අතහරින්නත් ඕන. ඒ බඳු භික්ෂුව තමයි ඕඝතින්න කියලා කියන්නේ. සැඬවතුරෙන් එතර වුණා කියලා කියන්නේ. ওই විදිහට ඒ ඕඝය සැඬවතුර ගැන සඳහන් වෙනවා. ඊළඟට ඔන්න ඒ වගේම අපි තව දුරටත් විග්‍රහ කරනවා නම් දැන් මේ ගාථාවේ තියෙන සුත්ත සුත්තං ගාමං කියලා. නිදිගත් ගමක් ගැන කියනවා. නිදිගත් ගමක් ගසාගෙන යන්න වගේ මාරය ඇවිල්ලා අරගෙන යනවා කියලා. මේ නිින්ද ගැනත් අපි ටිකක් කතා කරලා බලමු, හිතලා බලමු, හිත යොදලා බලමු. මේ නිින්ද කියන එක ගැනත් අර විදිහම ප්‍රශ්නෝත්තර ගාථා තියෙන ධර්මයේ සඳහන් වෙලා දේවතාවෙක් ඇවිල්ලා අහනවා, කති ජාගරතං සුත්තා කති සුත්තේසු ජාගරා. කති ජාගරතං සුත්තා, අවදි වෙලා ඉන්න අතර කී දෙනෙක් නිදාගෙනද? නිදාගත්තු අය අතර කී දෙනෙක් අවදි වෙලා ඉන්නවද? එහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයා අවදි වෙලා ඉන්නා කියලා හිතන අය අතර පස් දෙනෙක් බුදි. ඒ පහ කියලා කිව්වේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ. නීවරණ පහ කෙනෙක් නින්දට යවන සුළු දේවල්, කෙලෙස් නින්දට යවන සුළු දේවල්. ඒක නිසා ලෝකේ අවදි වෙලා ඉන්න අයගෙන් ඔන්න ඕවා තියෙන අය නිදි. එහෙම අපිට ගන්න තියෙන්නේ මේ මේ මේවා නිකන් තේරවිලි කවි වගේ දේවල්, තේරවිලි ගාථා. ධර්ම කාරණා පිළිබඳ එහෙම තේරවිලි වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පංච ජාගරතං සුත්තා, අවදි වෙලා ඉන්න අය අතර පස් දෙනෙක් නිදි. ඊළාට නිදා ගන්න අය අතර පස් දෙනෙක් අවදි වෙලා. සාමාන්‍ය නිදා ගන්න හැටියට පෙවුනත් අර කියාපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙනවනම් දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම තියෙන අය බුද්ධි. නමුත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා කියන්නේ ජාගරීය ධර්ම. ඒවා තියෙන අය අවදි වෙලා. ඉතින් ඒකටත් හොඳ නිදර්ශනයක් වෙනවා. එක් අවස්ථාවක ඉතින් බුදුරජාණන් වහන්සේක බොහොම වාද කරපු කෙනෙක් තමයි සච්චක නිගණ්ඨ පුත්‍රයා. බුදුරජාණන් වහන්සේක ඒ වාද කරන අතරේ මේ සච්චක අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, භාග්‍යතුන් වහන්සේ දවල් කාලේ නිදාගෙන හිටියයි කියන එක මතකද කියලා. එසේ සච්චක මේ මම ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ දවල් කාලයේ පිණ්ඩපාතයෙන් පස්සේ දකුණැලෙන් සිංහසෙයියාවෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සැතපුණා. එතකොට මෙයා කියනවා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියනවා එක මුලා වූ නින්දක් කියලා. එතකොට බුදු පියාණන් මහසී කියනවා එපමණකින් එක මුලා වූ නින්දක් කියලා මා කියන්නේ නැහැ. යම් කෙනෙකුට නැවත උත්පත්තියක් ගැන දැනයි කෙලෙස් ආශ්‍රවාදී තියෙනවා නම් එයා තමයි මුලා නින්ද. ඒක තමයි මුලා නින්ද. අනිත් කෙනාගේ නින්ද නින්දක්ම නෙවෙයි. අන්න ඒකයි ඒ අර්ථයෙන් අපිට ගන්න තියෙන්නේ. එතකොට ලෝකයේ සාමාන්‍යයෙන් අවදිව ඉන්න අය අතර අර කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් තියෙනකොට ඒක නිදි වගේ. නමුත් යම් කෙනෙක් නිදාගෙන හිටියත් ශ්‍රද්ධාව දැන් අතන සති සම්පජඤ්ඤ කියන්නේ එහෙමත් කියවෙනවා. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ගුණ ධර්ම වඩලා තියෙනවනම් නිදාගෙන හිටියත් ඒ අය අවදි. ඉතින් ඔන්න ඔය විදිහේ මේ ගැඹුරු අර්ථ අපට මේ එකතුලින් මතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ හිතලා බලමු, දැන් මේ මල් ගැන කිව්වේ මොකද? මේ පංචකාම සම්පත්තිය මල්ගොමකට අපි තේරෙන්නේ මොකද? දැන් ලෝකයේ තියෙනවා විශේෂයෙන්ම මේ යුගෙත් ඔය නොයෙකුත් ආකාරයේ සුභවාදී ආකල්ප. මේ තරම් මේ විපත්ති සිද්ධ වුණත් කෙලෙස් වලින් මුලා වුණු ලෝකයට හැම තැනම සැපයි පේන්නේ. ඉතින් ඒක අර දැන් ඔන්න අපි හිතමු මේ නිෂ්පාදනය ගැන. වාණිජ ලෝකයේ අපි ඒකට වාණිජ සભ્યත්වය කියලා කියනවා. වාණිජ සભ્યත්වය කෙසේ වෙතත් ඒකෙත් තියෙන්නේ මොකක්ද? තරඟකාරී වාණිජ සભ્યත්වය තුල තියෙන්නේ අර සුභ ආරම්මන, අලුත් අලුත් නවතම විලාසිතා මෝස්තර පිළිබඳ තරඟකාරී මට්ටමකින් ඒවා ලෝකයට ඉදිරිපත් කරන පාරිභෝගිකයන්ට. එතකොට නිෂ්පාදකයින්ගේ තරඟකාරීත්වයක් තියෙනවා අනිත් අයට වඩා නව තමාන්දමින් වඩා සුඛෝභෝගී විලාසිතාවන් ඒ පාරිභෝගික ද්‍රව්‍ය ඉදිරිපත් කිරීමට. ඒ වගේම පාරිභෝගිකයින් පැත්තෙනුත් තරඟකාරීත්වයක් තියෙනවා. අසල්වැසියට වඩා ඉතාමත්ම ඉහළින් මට්ටමෙන් පංචකාම සම්පත්තිය මිදීමට සාපු සවාරිය යනවා අර නව තම ඒවා සොයාගෙන. ඉතින් ඔය ඔක්කොම ගියත් ඔක්කොම ඒ විදිහට සපෝස් ගියත් අන්න අර විදිහේ රටේ ඇතුළතින් ආපු ගම් වතුරකින් හරි මුහුද පැත්තෙන් ආපු මුහුදු වතුරකින් හරි යම් අවස්ථාවක ඇදගෙන යනවා මෙලෝ වශයෙන් බලනවා නම් මෙලෝ වශයෙන් මේ විදිහේ විපත්තිකර සත්‍ත්වයක් තියෙනවා. අර පරලෝ වශයෙන් සාංශාරික වශයෙන් බලනවා නම් අන්න අර කිව්ව කාමෝග, භවෝග, දිඨෝග ආදියට යට වෙලා ඒත් සංසාර සාගරයට ඇදගෙන යනවා. මොනවායි අපි අර මෙතන මේ ගාථාවේ පුප්පාණි හේව පචිනන්තං මල් විතරක් සොයමින්යා මල් සොය සොයා පංචකාම සම්පatti මල් ඒ මල් ගොමට වැදුනහම ඒකේ ඒ වායේ ඒ ප්‍රමාද නින්දට වැටිලා ඒවා එකතු කර කර යනවා. ජීවිතයේ යථාර්ථය යථා තත්ත්වයේ තීරෙන්නේ යථා තත්ත්වය මොකක්ද? මේ ටික තමයි අපි දැන් මෙතන මුලදී මතු කළේ. එකක් මේ කර්මයේ භයානකත්වය. ඇත්ත වශයෙන් සංසාරයේ ඉතාමත්ම භයජනක තැනක් හැටියට සලකන්නේ මොකද? මේ කර්මය කියන එක කවදාවත් මේක විපාක නොදී ගෙවිලා යන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. විපාක නොදී ගෙවිලා යන්නේ නැහැ. ඊළාට ඒවා විපාක ශක්තිය බිඳින ක්‍රමයක් ඒක බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉහළම මට්ටමින් බිඳින්නේ ලෝකෝත්තර මාර්ගවලින්. ලෝකෝත්තර මාර්ග තුලින් තමයි මේ කර්ම චක්‍රයේ යම් අවස්ථාවක බිඳින්නේ. ඊට මෙහා බිඳින්නේ අන්න අර සම්‍යක් දෘෂ්ටික කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා කියන අර මිත්‍යා දෘෂ්ටි වලින් වෙන් වුණු යම් කිසි සම්‍යක් දෘෂ්ටියක් අනුව ජීවත් වෙන තැනැත්ත තමයි යටත් පිරිසෙන් අර දුගති වලට වැටෙන්නේ නැතුව මහා භයානක ප්‍රපාත හැටියට සලකන අපායන් දුක්ගතින් විනිපාතං නිර්යං ආදී වචනෙන් දක්වන ඒ අපාය මාර්ගයෙන් වෙන් වෙලා යටත් පිරිසෙන් අර හොඳ මනුෂ්‍යාත්ම භාව හොඳ නිවන් දකින්න උපකාර කරගන්න පුළුවන් ජීවන තත්ත්වයක් අත් ලබා ගන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටිය අනුව ජීවත් වෙනවා නම් එතකොට අර කර්ම වේගයේ ඒ ශක්තිය බිඳින්න ඒ එක පැත්තකින් ඒ යතනේ ඒ උත්සාහ කළ යුතුව තිබෙනවා. ඊටත් වඩා බුද්ධෝත්පාද කාලයක නම් කරන්න තියෙන්නේ අර අපි මේ දැන් මේ අවස්ථාවේ සඳහන් කළ ආකාරයට ඕඝතින්න වීමට නම් අර කලින් කිව්ව ආකාරයට පහක් කපන්න ඕන, පහක් අතහරින්න ඕන, ඊළඟට තව පහක් වඩන්න ඕන. අර වඩන්න ඕන පහ ගැන අපි විශේෂයෙන් හිතන්න ඕන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රියයන්. දැන් සාමාන්‍ය ලෝකයා අර කිව්ව මල් ගොමුවට ඇතුලේ මල් ගොමුව ඇතුලේ ඇවිදින අය ඒ අය පාවිච්චි කරන්නේ මෙන්න මේ අපේ මේ උත්පත්තියත් එක්ක ලැබිච්ච පංචේන්ද්‍රියන් විතරයි. නමුත් මේ ධර්මයේ සඳහන් වෙනවා ඒවා ලෝකෝත්තර ඉන්ද්‍රිය හැටියටත් සඳහන් කරනවා ඉන්ද්‍රිය පහක්. ඒ වාසිත පිළිමද දේවල්. දැන් මේ සාමාන්‍ය තිරිසනාටත් පොදුයි මේ පංචේන්ද්‍රිය. නමුත් ධර්මයක් පිළිපඳින්න පුළුවන් සත්‍යයකට, මිනිසියෙකුට, දෙවියෙකුට තමයි මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියයන් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ආර්ය තත්ත්වය ලබන කොටයි මේ ඉන්ද්‍රියයන් හරි ආකාරව පහළ වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඊළඟට ඒවා උපකාර වෙන බව තමයි අපට අර ආලවක සූත්‍ර ආදී සඳහන් වෙන සද්ධාය තර්තී යෝගං. සද්ධාව පිහිට කරගෙන මේ සඬවතුරු හතරෙන් එතර වෙන්න පුළුවන්. මේ සඬවතුරු හතරෙන් සංසාර සාගරයෙන් එතර වීමට නම් ශ්‍රද්ධාව උපකාර වෙන ප්‍රධාන වශයෙන්ම. ඊළඟට ශ්‍රද්ධාවෙන් අනුබල ලැබුණු ශ්‍රද්ධාව තුලින් කෙරෙන්නේ මොකක්ද? තමා තුල හඟවාගෙන තියෙන ශක්තිය පවා පිට දාන තරම් සූදානම්. හරියට අර බුදුරජාණන් වහන්සේ අර අපි හිතමු මහා වැස්සකින් පස්සේ මහා සැඬ වතුරක් ගලාගෙන යනවා. මේ ගලාගෙන යන සැඬ වතුරේ මේකෙන් එහා පැත්තේ යන්න තියා හිතන්නවත් බැරිය කියලා බැලු බැලමට පේන්නේ. නමුත් එහා පැත්තේ ඉඳලා බුදු පියාණන් වහන්සේ අභය මුද්‍රාවෙන් පෙන්නු කරනවා. මම ඊතර වුණා. ඊතර වෙන්න පුළුවන්. ඊතර වෙන්න මෙන්න මේ විදිහට පිළිවෙත් කරොත් මේක ඊතර වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව අනුව තමයි වතුරට පණින්නේ. නැත්නම් මේ අපොයි කොච්චර හීතලද කියලා අත් දෙකක් තරේ බැඳගෙන ඉඳීවි. ඒ වෙනුවට අන්න ශ්‍රද්ධාවන්තයා මරණය හෝ තරණය කියලා මේ සැඬ වතුරෙන් ඈතර වෙන්න ඒ ශාසන ප්‍රතිපත්ති වලට බහින්න. අන්න ඒ වගේ ලොකු කැපවීමක් මේ ශ්‍රද්ධාව තුල තියෙනවා. ඒක තමයි කියන්නේ ශ්‍රද්ධාව අධිමොක්ඛ කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව තුලින් අර වීරිය මුදා හරිනවා. එහෙම නැත්නම් හංගගෙන ඉන්නේ. හැකියාව තියෙනවා නමුත් ඒක එළියට එන්නේ නැහැ. එළියට එන්නේ අර ශ්‍රද්ධාව තුල. මේක කරන්න පුළුවන් හැකි සංඥාව ඇති වෙනවා. හැකි සංඥාව එහාට එතරට යන්න පුළුවන්. එතරට ගිහිච්චායේ ඉන්නවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ තුලින් අන්න එකයි ඔය ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රධානයි. එතකොට ඒක තුලින් ඇති කරන ශ්‍රද්ධාව තුලින් ශ්‍රද්ධාවෙන් ඊළඟට කායික චෛතසික විරිය ජනිත කර ගන්න පුළුවන්. මෙතෙක් දිනදා ජීවිතයේ මේ දුක් කඳ දුක් ගොඩ වැඩි කර ගැනීම සඳහා කොයිතරම් වීරියක් දරනවද මිනිස්සෙයින්? කොයිතරම් දුක් ගැහැට විඳිනවද? එතකොට ඊට වඩා සිය දහස් ගුණයක් මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා දැරිය යුතුව තිබෙනවා. ඒ tikai බුදු පියාණන් වහන්සේ අර වීරිය පිළිබඳව ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ උත්කෘෂ්ඨම මට්ටමින් ඒ වීරිය යෙදු නිසා තමයි අර චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ. මේ ඒ කියන්නේ තමත් නහරත් ඇටත් පමණක් තිබී ඒවා ලේමස් වියලී ඒවා යම් අර්ථයක් සඳහා මම මේ උත්සාහ කරනවා නම් ඒක නොලබා මේක මේ වීරිය අත්හරින්නේ නැත කියලා චතුරංග සමන්නාගත වීරිය කියලා කියන උත්කෘෂ්ඨම මට්ටමින් වීරියක් යොදලා තමයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ලබා ගත්තේ. එතකොට මේ මට්ටමින් බැරි වුණත් ඊට කිට්ටුවකින් හරි වීරියක් යොදන්න පුළුවන් අන්නේ අර විදේ ශ්‍රද්ධාව තියෙන කොටයි. ඊළඟට මේ වීරිය කියලා කිව්වට කලබල වීම නිවේතන තියෙන්නේ. උද්ධච්චයක් ඇති කර ගැනීම නෙවෙයි. ඒක සතිමත්ව කළ යුත්තක්. සිහියෙන් යුක්තව කළ යුත්තක්. සිහියෙන් යොදන වීරිය ඇත්ත වශයෙන්ම සාර්ථක වෙන්නේ. ඉතින් ඒක ඒක අනුව මේ වීරිය යෙදීමේදී සිහිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. වීරිය අපතේන යන ආකාරයට ඊළඟට ඒ වගේම තමයි ඒ එහෙම ඒවා එකතු වෙලා එනකොට අර සතිය ශක්තිමත් වෙලා යම් අවස්ථාවක සමාධි තත්වයට එනවා. ඊට වඩා ස්ථාවර තත්යකට. ඒ සමාධිමත් සිත කියලා කියන්නේ මේ සිත මෙතෙක් විසිරලා තිබුණු සිතේ යම් යම් සිතේ තිබුණු හැකියාවන් සම්පූර්ණයෙන්ම මතු කරගන්න බැරි වුණා. නමුත් එකතු වුණාට පස්සේ එකඟ වුණාට පස්සේ මෙතෙක් නොපෙනුණු දේ දකින්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් යථා ස්වභාවය යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවයි. මේ හැම එකක්ම ධර්මයේ ඉන්ද්‍රිය හැටියට දක්වලා තියෙන්නේ. මේවා වැඩි යතු දේවල්. මේවා වැඩි යතු දේවල්. වැඩිම තුලින් මේවා මතු කරගන්න ඕනේ. නිකන් නිකන් නෑ. බැලු බැලමට නෑ මේවා. ඇසකනාසය වගේ බාහිරව පෙනෙන දේවල් නෙවෙයි. ඇතුළතින් මේවා යෙදීම තුලින්ම මේ ඉන්ද්‍රියන් මතු කරගන්න ඕනේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. කොට ඒවා මතු කර ගැනීමෙන් තමයි යම් අවස්ථාවක අර ඕගයන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. අපි ජීවිතය ගැන නිතර සලකා බලන්න ඕනේ මේ යථාර්ථය කියන එක. බොහෝ දෙනාට ඒක අමතක වෙනවා ඉක්මනින්ම. පංචකාම සම්පත්තියට එකට යට වුණාට පස්සේ ලෝකේ යථා ස්වභාවය වෙන එකක් තබා තමන්ගේ ජීවිතයේ ඒ අනිත්‍ය ස්වභාවය. මේ ඊටාම කෙටි කාලයක් අවුරුදු 100කටත් අඩු කාලයක් ගෙවන්නේ. නමුත් මේක තුළ මුළු මහත් ලෝකෙම බදාගෙන කරන්න පුළුවන් අර විදුඩබ කරා වගේ ඒ ඔක්කොම හපංකම් කරන්න බලනවා. නමුත් කොයි වෙලාවේ මාර්ය කොතනින් මතු වෙනවද කියලා නැහැ. ඒකට අතීත කර්ම වේගය එකතු වෙලාවිලා යම් අවස්ථාව ක්‍රියාත්මක වුණු වෙලාවෙත් අර ඔක්කොම සීන බවටපත් වෙන ජීවිත සීනයක් මුළු මහත් ජීවිතයක්ම අන්තිමට දැන් ඇතම් කෙනෙක් කල්පනා කරන අවසාන අවස්ථාවේදී තමන්ට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අන්න අර ජීවිතේ කරපු හපංකම්ය කියලා. ඒකක්වත් නෙවෙයි. තමන්ට අන්තිමට තමා ඉදිරියට ඉදිරිපත් වෙන්නේ බලාපොරොත්තු නැති අන්දමින්. තමන් හංගාගෙන හිටියම් කිසි මිනීමැරුමක් හොරකම ඕවා පිළිබඳ නිමිත්තක් මතු වෙන්න පුළුවන්. ඒකට ඒකෙම දති නිමිති වශයෙන් ඊළඟට අපාය ආදී තිරිසන් ලෝක ආදී තැනක් ඒ විදිහේ හිතවිල්ලක් අන්තිමට එන්නේ. එතකොට අර මුහුදේ වතුරට හෝ ගම් වතුරට හෝ ගලාගෙන යනකොට අර මෙතෙක් මේ ජීවිතය ගෙවූ සාර්ථකත්වයේ ජීවිතයේ අපි සාර්ථකයි කියලා කියන අත්දැකීම් රාශිය නෙවෙයි ඒ වෙලාවට මතක් වෙන්නේ. ඒක නිකම්ම සීනියක් පවටපත් වෙලා අන්තිමට ඒ වෙනුවට මතක් වෙන්නේ ඊළඟ උත්පත්තිය ලබා දෙන කර්ම ශක්තිය අනුව ඉදිරිපත් වෙන චිත්තජ රූපයයි. ඒක අනුව තමයි ඊළඟට රූපයක් මෑන්නේ ශරීරයක් මෑන්නේ. ඕකයි සංසාරයේ භයානකත්වය. ඉතින් අනන්ත කාලයක් මෙන්න මේ විදිහටයි මේ අපේ ජීවිත ගෙවිලා තියෙන්නේ. ඉතින් බුද්ධෝත්පාද කාලයක විතරයි අපිට මෙන්න මේ සංසාර සාගරයෙන් සංසාර කියපු ඕග හතරෙන් එතර වෙන්න පුළුවන් වන්නේ. යටත් පිළිසෙන් ආරම්භක වශයෙන් එතකොට මෙන්න මේ වාගේ ශීලාදී ගුණධර්ම වලින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් එදිනදා ගිහි ජීවිතය ගත කරන ආකාරය අපිට වඩා හොඳින් මේ පින්වතුන් දන්නවා. ඒවා ගෙවෙන හැටි ජීවිතය පුදුම අන්දමේ විවිධ බලවේග වලින් ඒවාට යට වෙලා ඒවාට ඇදිලා අර කියාපු වාණිජ සભ્યත්වය තුලින් අප මනස එහෙම් පිටිම පිසු තත්වයකටපත් වෙන විදියට පුදුම අන්දමේ ව්‍යාකූලත්වයක් සමාජයේ තිබෙනවා. ඒකොට ඒවාට අහු නොවි සිටීමට නම් අපි අතුළු දිනු කරගන්න ඕන අන්න අර සaddha විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රියන් දිනු කරගන්න උත්සාහයකවත් යෙදී යුතුව තිබෙනවා. එතකොට අර ඒ වගේම තමයි අර කියාපු නොයිකුත් විවිධ විලාසිතා මෝස්තර වලට වඩා චාම් ජීවිතයකට නැඹුරු වෙලා දැන් මේ වගේ අවස්ථාවක සිල් සමාදන් වීම ආදී ඒ අවස්ථාවක පින්නතුන්ට අන්න අර ධර්මයේ නියම වටිනාකම් හඳුනා ගන්න ලැබෙනවා. ওই ලෝකයේ තියෙන මෝස්තර විලාසිතා නෙවෙයි ඒවතාවකාලිකව තියල යන දේවල් සදා සනාතන වටිනාකම් හැටියට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට මතු කරලා දුන්න ඒ ශීලාදී ගුණ ධර්ම වල තිබෙන වටිනාකම් සිහියට නගාගෙන ඒවාට අනුරූපව තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම තුලින් තමයි ජීවිතේ නියම සැනසීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. අතීතයේ මේ කාලයේ හොඳ ජීවිත ගත කර ඉහි පින්නතුන්ට පවා යම් තම්වත් සැනසීමක් ඇති කරගන්න පුළුවන් වන්නේ අන්න ඒ විදිහේ සාර්ථක අපි මේ සාමාන්‍ය ලෝකයේ සාර්ථක හැටියට නොසලකන නමුත් ධර්මානුකූල නිර්වද්‍ය හොඳ ශීල සම්පන්න ජීවිත ගෙවුවායට පමණයි බණ භාවනා කළායට පමණයි. ඉතින් ඒ தත්ත්වය අපි නුවණින් වටහාගෙන මේ ගාථාවේ කියවෙන අන්න අර ඒ මායයා එනේ කොයි වෙලාවෙද කියලා අපි දන්නේ නැහැ. ඒ කර්මානුරූප ඒකට කොයි වෙලාවෙත් ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒකයි අපි තම අවස්ථාවල කියන්නේ දැන් මේ තියෙන විපත්තිකර ආපදා සම්පන්න යුගයේ ඇත්ත වශයෙන් හැම කෙනෙක්ම ජීවත් විය යුතු ආසන්න සිතකින්. ආසන්න සිත කියන එක අපි සාමාන්‍යයෙන් සලකන්නේ අපේ මේ වයසට ගිය මව්පියාදීේ ඥාතීන් දැන් මැරෙන්න ලං වෙනකොට හාමුදු කෙනෙක් ගෙන්වලා බණක් කියලා මෙයාගේ හිත හරි ගස ගන්න ඕන කියලා අපි ඒකට වෙහෙසෙනවා ආසන්න සිත ගැන හිතලා. නමුත් අපි නිරන්තරයෙන් මේ මරණ බය ඇතිගෙන මරණ සතිය ඇතිගෙන හැමතිස්සෙම උත්සාහ කරන ආසන්න සිතෙන් ඉන්නේ. ඒ මොකද කොයි වෙලාවෙද ගන්න නැහැ මරණ. බාහිර වෙන විපත් ආදීන් පමණක් නෙවෙයි ශරීර ආභ්‍යන්තරයෙන් එන රෝග පීඩා ආදී දේවල් වලින් හිතුවේ නැති අන්දමි. මෙහෙම කතා කරගෙන ඉඳලා හිටි ගමම්ම කතාව නවතින්න පුළුවන්. අන්න ඒ විදිහේ තත්ත්වයක් මේ ජීවිතයේ තියෙන්නේ. එතකොට ඒක නිසා අපි නිරන්තරයෙන්ම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මැරෙන්න සූදානම් කියලා කියන්නේ ඒකයි. මැරෙන්න සූදානම් කියලා තරම් මට්ටමකින් හරි කියන්න පුළුවන් වන්නේ අන්න අර ධර්මානුකූල ජීවිතයක් ජීවත් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකෙනුත් සෑහිය යුතුයි කියලා කියන්නේ නැහැ. මොකද කොයි විදිහේ අර බ්‍රහ්ම ලෝකාදී තත්ත්වවල ඒ විදිහේ දේව ලෝකවල ඉපදිලා දිව්‍ය ලෝකවල ඉපදිලා බ්‍රහ්ම ලෝකවල ඉපදිලා හිටියත් ඒ අයටත් යම් කිසි දවසක චුත වෙන්න සිද්ධ වෙනවා. එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ කර්මය ගෙවිලා ගියාට පස්සේ අර බමරය කරකැවෙන්නේ ඒකේ තියෙන ඒ ශක්තිය තියෙන කම්පමණයි. ඒකට යෙදු වේගය තියෙන කම්පමණයි. ඊනාට කරකැවිලා හැමීට ඔක ඇදගෙන වැටෙනවා. ඒ වගේ තමයි බ්‍රහ්ම ලෝක වල දිව්‍ය ලෝක වල තත්ත්වය. ඒ ටිකයි බුදු පියාණන් වහන්සේ ඒ ලෝකයට හඳුන්වලා දුන්නේ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේක ගැඹුරින්ම විසඳීමට නම් අන්න අර ප්‍රඥා විදර්ශනා ප්‍රඥාව මතු කරගන්න ඕනේ. ජීවිතේ යථාර්ථය යථා තත්ත්වය යථා තත්ත්වය තමයි ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන වචන තුනකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මේ හැම එකකම තියෙන සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය. මේ හැම එකක්ම අපි මේ මමයේ මාගේ කියලා ගත්තට මොකද මේ ඔක්කොම ජීවත් වීමට දරන ප්‍රයත්න සමූහයක් පමණයි මෙතන තියෙන. ඇත්ත වශයෙන් ජීවිතයක් කියලා දෙයක් නැහැ. අපි මේ ජීවිතයක් කියලා කිව්වට මෙතන තියෙන ජීවත් වෙන්න උත්සාහය දැරීමක් පමණයි. දැන් විතර නිර්ර්ථක ප්‍රයත්න රාශියක් පමණයි. උපමාවකට කියනවා නම් අලුත් පැදුරක නිදා ගන්න උත්සාහ කිරීම වගේ වැඩක්. අලුත් පැදුර පෙරලා ඉවරලා නිදා ගන්න ඇසෙකට ඔන්න ආයෙත් කර මේක ඇකිලෙනවා. ඒ වගේ දෙයක්. මේ කරන වැඩ හැම එකක්ම අපි මේ හොඳට කරලා ඉවරයි කියලා හිතනකොට ඔන්න අනිත් පැත්තට කරකැවිලෙනවා. ඒ විරුද්ධවට උනත් ඒකයි. අච්චර අර හතර සැරයක් වීරිය දැල්ලා උත්සාහ කරලා ගිහිල්ලා තමන්ගේ මනෝරථය සම්පූර්ණ කරගත්ත අර තම අර ඡාත්‍ය කුලිය විනාශ කරලා ඒ ලේවලින් හිතාගෙන බලාපොරොත්තු වුණ විදියට තමන් ඉඳගත්තු ඒ ලෑල් හෝ හේදීම තුලින් ඒ මනෝරථය සම්පූර්ණ කරගෙන ඇවිල්ලා නිදාගත්ත ගඟ මැද හරි ගොඩ හරි උතන් වතුරට ගහගෙන ගියා. අන්න ඒ වගේ තමයි. එතකොට අපේ මේ ජීවන ඉලක්ක හැම එකක්ම ලොකුවට ලබා ගත්තා කියලා හිතනකොටම සමහර විට ඒවා විනාශ වෙලා යන්න පුළුවන් නොයෙකුත් දේවල් නිසා. ඒ නැතත් යටත් පිළිසෙන් මරණ අවස්ථාවේ වතාරින්න වෙනවා. ලබාගත්තු නිලතල, ලබාගත්තු අප්‍රයාගත්තු ධනය, රැස් කරගත්තු උපදවාගත්තු දරුවෝ ඔක්කොම ඇතහැරලා අන්තිමට යන්න වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒකට හිත සූදානම් කර ගැනීම තමයි කෙනෙක් විසින් කළ යුත්තේ. ඉතින් ඒක ජයගත්තු අවස්ථාව තමයි අමෘතයේ නිර්වාණ අමෘතය කියලා කියන්නේ. මේ සියලුම පංචස්කන්ධයෙන් හිත මෑත් කරගන්න පුළුවන් වුණ අවස්ථාව. ඒ කියන්නේ අමෘතය කියලා කියන්නේ මැරෙනවා නමුත් මරණ බය නැහැ. මරණ බය නැතුව මැරෙන්න පුළුවන් අවස්ථාව තමයි නිවීම කියලා කියන්නේ. එතකොට නිර්වාණ ආමෘතය කියලා කියන්නේ වෙන අමුතු කෑමක් නෙවෙයි, බීමක් නෙවෙයි, දිවි ලෝකේ තියෙන ආහාරයක් වගේ දෙයක් නෙවෙයි. නිර්වාණ ආමෘතය කියලා කියන්නේ යම් අවස්ථාවක මරණ භයක් නැතුව මැරෙන්න පුළුවන් නම්. මරණ භය තමයි ලෝකයා තුල හැම දෙනා තුලම තියෙන්නේ. මරණ භයක් නැතුව මැරෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වය ලබා ගැනීමයි. ඒ තත්ත්වය මෙලොවම ලබාගත්තු උත්තමේ ඒ තත්ත්වයට සමාපatti හැටියට සමවැදිලා අරහත් ඵල සමාපත්තිය කියලා කියන්නේ ඒකයි. රහත්ඵල සමාපත්තියට සම්වැදිලා අන්න අර නිවීම භුක්ති විඳිනෝ. ඒක අමුතු ලෝකයක්වත් නෙවෙයි, ලෝකයෙන් මිදීමයි එතන තියෙන්නේ. භව තරණයයි එතන තියෙන්නේ, ඕඝ තරණයයි එතන තියෙන්නේ. එතකොට අපි නිවීම කියලා කියන්නේ, නිවන කියලා කියන්නේ අන්න ඒ අර සංසාරයේ තියෙන භයානකම තත්ත්වය තමයි. නැවත නැවත ඉපදෙමින් මැරෙනවා, ඉපදෙමින් මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා. ඉතින් ඉපදෙනකොට සතුට වුණත් මැරෙන්නයි උපදින්නේ. එතකොට අන්න ඒ විදිහ තත්ත්වයක් නිසා මරණයෙන් බේරීම තමයි අන්තිමටම තියෙන ඉහළම දක්ෂම වැඩේ, තමයි ලෝකේ කරන්නම තියෙන වැඩේ. ඒකයි නිවන අමෘත නිර්වාණාමෘතය කියලා කියන්නේ. වචනේ යෙදුවත් දැන් විතර මේ පින්නතුන් සමහර විට ඒක ලෝකයක් හැටියට හිතන්න පුළුවන්. නමුත් අන්න අර මරණ භයෙන් තොරව මරණයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඒ දිනු කරගත්තු අර කියාපු සද්ධාවීය සත්‍ය සමාධි ප්‍රඥා ඒවා දිනු කරගත්තු ඒවායේ අවසානයි ප්‍රතිඵලය වශයෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේලා, ඒ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා අද්දුටුවේ. අන්න එතකොට ඒ ඉලක්කය ඇතිවයි මේ පින්වතුන් අද මේ වටිනා ශීලයක් සමාදන් වෙලා මේ ධර්ම ශ්‍රවණය කළේ. එතකොට හැම කෙනාගේම, හැම බෞද්ධයාගේම, හැම කෙනෙක්ම නිවන පතනවා නම් ඒ පතන්නේ ඔන්න ඕකයි, ඔය කියාපු මේ සංසාර සාගරයෙන් ඕගෙන් මිදීමයි. එතකොට ඒ ශක්තිය ලබා ගැනීමට මේ අද දින මේ මෙතෙක් මේ ඒ සිල් රැකීම තුළින්, මේ බණ ඇසීම තුළින්, භාවනා කිරීම තුළින් යම් කුසල ශක්තියක් රැස් කරගත්තා නම් ඒ කුසල ශක්තිය තම තමන්ට මේ ජීවිතයේදීම කල්යාණ මිත්‍ර පිහිට උපකාර කරගෙන, මන භාවනා සාර්ථක කරගෙන ඉක්මනින් මේ තත්ත්වය ලබා ගැනීම මේ කුසල ශක්තිය, ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසල ශක්තියත් උපකාරයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. තම තමන් නම් නැසීමේ පරිලෝකීය යාවු ඥාතීන් ඇතුළු අවීචිය සිට අකනිටා දක්වා වූ ඒ සියලු සත්වයන්, යම් කිසි සත්ව කෙනෙක් මේ බඳු ධර්ම දේශනා ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් මේ හැම කෙනෙක්ම අනුමෝදන් වීම තුළින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් මේ උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට සාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පතං. අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපන්නෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපන්නෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.